නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝවත භික්කවේ අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර කාම සංඥාය අඤ්ඤත්‍ර කාම විතක්කේහි කාමේ පටිසේ විස්සති ඉති නේතං ථානං විජ්ජති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා දින ධර්මදාශ දේශනාව සඳහා අද අලුතෙන් මාතෘකාවක් හඳුන්වා දෙනවා. ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ එන අලගත්දූපම සූත්‍රය. අලගත්දූපම සූත්‍රය මුල් කරගෙන අපිට අපේ වඩන භාවනාවටත්, ඒ වගේමයි අපි ගමන් කරන්න උත්සාහත් වෙන ඒ වඩන්න උත්සාහත් වෙන ඒ ප්‍රතිපදාවටත් සෑහෙන ගුරුහරුකම් රැසක්, මඟ පෙන්වීම් රැසක් අපිට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් ඒක සංසාරයේ බිඳක්නා සුළු පිරිසක් වශයෙන් අපි කටයුතු කරනකොට කොයි අන්දමින් කටයුතු කළ යුතුද, බුදුරජාණන් වහන්සේ කොහොමද බලාපොරොත්තු වුණේ යන කාරණා පිළිබඳ සෑහෙන දුරට කාරණා රසක් අපිට මේ හරහා ඉගෙන ගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් මේ සූත්‍රයට මූලික වෙලා තියෙන එක්තරා සිදුවීමක් මේ සූත්‍ර දේශනාවේ මුලින්ම සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ චේතවනාරාමේ වැඩ වාසය කරනකොට අරිට්ඨ කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් වැරදි මතයක් දරනවා. ඒ වැරදි මතය තමයි තතහං භගවතා ධම්මං දේසං ආජානාමි යථායේ මේ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තේ පටිසේවතෝ නාලං අන්තරායායාති. ඒ කියන්නේ භාගතුන් වහන්සේ යම්කිසි මේ ශාසන ප්‍රතිපදාවට, ආධ්‍යාත්මික ගමනට ඉදිරියට කරගෙන යන අපි කියමු භාවනාවට යම්කිසි අන්තරායක ධර්ම, ඒ කියන්නේ ඒකට පටහැනි වූ ධර්ම, ඒකට බාධා කරන ධර්ම, යම්කිසි එබඳු දහමක්, එබඳු අන්තරායකර දහම් මේ කටයුතු කීපයක් රැසක් දේශනා කරලා තියෙනවාද, ඒවා එහෙම අන්තරායකර නෙමෙයි කියලා මෙන්න මේ අරිට්ඨ කියන ස්වාමීන් වහන්සේ දැන් මතයක් ඉදිරිපත් කරන්න යනවා. එතකොට සම්පූර්ණයෙන්ම බුදුරජාන් වහන්සේගේ දහම වැරදියට තේරුම් අරගෙන, එක්කෝ වැරදි අර්ථකථනයක් වුවමනාවෙන්ම පතුරවන්න හදන තත්ත්වයක් තමයි එතකොට මෙතන තියෙන්නේ. ඉතින් කෙසේ නමුත් මේ ආරංචිය දැන් යනවා අනිකුත් මේ භික්ෂුන් වහන්සේලාගේ කනට. ඉතින් උන්වහන්සේලා උත්සාහන්ත වෙනවා මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේව හරි මාර්ගයට ගන්න. ඒ කියන්නේ උන්වහන්සේට කරුණා කාරණා කියලා දෙන්න, මේ දරණ මතය වැරදි කියලා හේතු ගන්නන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒ අය ගිහිල්ලා අහනවා, ඉතින් මේ ඇත්තද ඔබ වහන්සේ මෙහෙම මතයක් දරනවා කියන්නේ? ඉතින් එතකොට ඒ අරිට්ඨ ස්වාමීන් වහන්සේ කියනවා, ඔව් මම එහෙම මතයක් දරනවා කියලා කියනවා. ඊට පස්සේ අය අනිකුත් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා නැවත නැවත ප්‍රශ්න කරනවා. හේතු ගන්නන්න උත්සාහන්ත වෙනවා. බුදුරජාන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරලා නැහැ කියලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා ඒ භාගතුන් වහන්සේගේ දේශනාව නිවරදිව හේතු ගන්වන්න නැත්නම් ඒ හගිස්සවන්න උත්සාහන්ත වෙනවා. නමුත් අරිට්ඨ ස්වාමීන් වහන්සේ දැඩිවම තමන් ගත්ත මතේ පිටලා කටයුතු කරනවා. ඉතින් ඒක අතකට අපිට තේරෙනවා මේ එදා කාලෙත් මේ භික්ෂු ශාසනය තුලම යම් යම් ස්වාමීන් වහන්සේලා මේ විවිධ මත ධර්මින් ඒ අනිකුත් ස්වාමීන් වහන්සේලා කියන දෙයක් අහන්න නැතුව කටයුතු කරපු අවස්ථාවන් පැමිණලා තියෙනවා. ඉතින් මේ විදිහට දැන් හේතු ගන්වන ආකාරය ගැන ඊළඟට තවදුරටත් මේ සූත්‍රයේ විස්තර වෙනවා. විශේෂයෙන්ම මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේ කාමයන් හා සම්බන්ධයෙන් තමයි මේ බුදුරජාන් වහන්සේගේ දේශනාව ප්‍රතික්ෂේප කරන ගතියක් පේන්න තියෙන්නේ. ඒ කියන්නේ කාම සේවනය සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ අනතුරු ඇඟවීමක් කළා තියෙනවා. දැන් ගිහි පින්වතුන්ගේ පැත්තෙන් කියනවා නම් අපි හිතමු ගිහි පින්වතුන් සඳහා පන්සිල් පංචශීලයක් දේශනා කරනවා. ඒකේන විශේෂයෙන්ම කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ඒ ශික්ෂාපදය තුලින් කාම භෝගී ජීවිතයට යම් පමණක සීමාවක් පැනවෙනවා. ඒ කියන්නේ තමන්ගේ බිරිඳ, තමන්ගේ ස්වාමියා ඉක්මවා වෙනත් පරපුරුෂයෙක් පරස්ත්‍රියක් සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා නම්, එයත් එක්ක හැසිරීමක් කරනවා නම්, එතෙන්දී කාම මිත්‍යාචාරයක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේකේ යම් සීමාවක් තියෙනවා. අපිට කාමයන් ලැබුණ පමණින්ට භුක්ති විඳින්න බෑ. ඒකේ සීමා සහිතව යම් යම් සමාජීය පසුතලයක් ආරක්ෂා කරගෙන සදාචාර සම්පන්නව මේ කාම භෝගී ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි තමන්ගේම කෙනා එක්ක වුණත්, ඒ කියන්නේ තමන්ගේම ස්වාමියා තමන්ගේම බිරිඳ එක්ක වුණත් ඒක අධික කාම සේවනයට යාම තුලත් එතනත් කාම භෝගී තත්වය ඉක්මවා යාමක්, ඒකේ කාම මිත්‍යාචාරයක් දක්වා යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා දැන් මහාන වෙනකොට නැත්තම් කෙනෙක් පැවිදිනකොට ගිහි ගේ හැරලා එතනදී සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ කාම සේවනයෙන්ම ඉවත් වෙන්න, එහෙමත් නැත්තම් බ්‍රහ්මචාරියව ගත කරන්න කියලා උපදෙසක් දෙනවා. අද ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට කිසිසේත්ම අවකාශයක් නැහැ. එහෙනම් ඒ ගිහි ආකල්පවල කටයුතු කරමින්, ගිහි ආකල්ප ගිහි මත ධර්මින් ඒ කාම භෝගී ජීවිතයක ගත කරන්න, එහෙමනම් ඒ භික්ෂුන් වහන්සේලාට තියෙන ඉඩකඩ අවරෝලයි තියෙන්නේ. මොකද එතෙන්දී ඒ අය ප්‍රතිඥාවක් දෙනවා මහාන වෙනකොටම, මම මේ සියලු දුක් දුරු කරගන්න, සියලු දුකින් අත මිදෙන්න, නිවන් සුව සාක්ෂාත් කරගන්න බ්‍රහ්මචර්ය වාසයක් සඳහා තමයි මේ පිවිසෙන්නේ. ඉතින් ඒ කියන්නේ එහෙනම් බ්‍රහ්මචාරීව ගත කරන ජීවිතයක් තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි අනුදැන වදාරලා තියෙන්නේ. ඉතින් එහෙනම් තමන් මහණ වුණා නම්, පැවිදි වුණා නම්, ඒ පැවිදි වෙච්ච ඒ මූලිකාර්ථය ඉෂ්ට කරගන්න උත්සාහවත් විය යුතුයි. ඒ ගිහිකෙන් දැන් තමන් ඉවත් වෙලා ඉන්නේ කියලා නිතර මතක තබා ගත යුතුයි, සිහි කැඳවිය යුතුයි. ඒ නිසාම ඔය දසධම්ම සූත්‍රයේදී එහෙම නැවත නැවතත් ඒ තමන් දැන් ඒ ගිහි ආකල්පවල නොසිටිය යුතුයි, දැන් තමන් පැවිද්දෙක් කියලා නැවත නැවත මතක් කරගන්න, වෙනත් ආකල්ප දැන් දරන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ වගේමයි භික්ෂුන් වහන්සේලාට විවිධ ඇවැත් පනවල තියෙනවා. කියන්නේ අපි හිතමු යම්කිසි ස්ත්‍රියක් සරාගීව අතින් ඇල්ලුවොත් එතන බරපතල වැරද්දක් තරමට ඒක හෙලි කරනවා. ඒක ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කැඳවලා ඒ අයට ඉදිරිපත් කළා. ඒ වරදට හසු වෙච්ච ස්වාමීන් වහන්සේට යම්සි කාල වකවානුවක් දවස් 6ක් මානතක් පුරවලා, ඊට පස්සේ ඒක සැඟවුවා නම් තවත් කාලයක් පිරිවෙසක් සමාදන් කරවලා, මේ වගේ ටිකක් ගැඹුරෙන් බරපතල විදිහට ඒ භික්ෂුව හික්මවන්න බුදුරජාණන් වහන්සේ විනයෙන් ශික්ෂාපද පනවලා තියෙනවා. හැබැයි ඊටත් එහා ගිහිල්ලා යම්කිසි අන්දමකින් කාමයක බරපතල විදිහට හැසුරුනොත්, ඒ කියන්නේ මෛතුන සේවනයේ හැසුරුනොත්, ඒ කියන්නේ කෙලින්ම පරාජිකා තත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ මේ භික්ෂු වහන්සේ තවදුරටත් භික්ෂුවක් නොවන තත්වයට පත් වෙනවා. මේ භික්ෂු විනයෙන් පරාජිතේ බවට පත් වෙනවා. නැවතත් උපසම්පදාවක් ලබා ගන්න බැරි තරමට පිරිහෙනවා. ඒ අනුව අපිට තේරෙනවා බුදුරජාන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට පනවපු ඒ බ්‍රහ්මචාරී ජීවිතය බරපතල විදිහට පනවපු ගතියක්, ශික්ෂාපද සහිතව පනවපු ගතියක්, ඊට සරිලන පරිද්දෙන් කටයුතු කිරීමක් බලාපොරොත්තු වෙලා තියෙනවා. දැන් මේ අරිට්ඨ සාමින වහන්සේ මේ කාමභෝගී ජීවිතය සම්බන්ධයෙන් ඒ බුදුරජාණන් වහන්සේ දරපු මතයට වඩා, උන්වහන්සේ ඉදිරිපත් කරපු ධර්ම විනයට වඩා පටහැනි අන්දමින් දැන් මේ අමුතු ශික්ෂණයක්, නැත්නම් ශික්ෂණයක් කියන්න බෑ, ඒක පරිහානියක්, පරිහානිකර ධර්මයක් එයා ඉදිරිපත් කරනවා. මේ බුදුහාඳුරෝ කිව්ව විදිහට මේ කාමභෝගී ජීවිතය ඒ තරම් මේ ආධ්‍යාත්මික ගමනට ප්‍රතිපදාවට බාධාවක් නැහැ කියලා එයා මතයක් ඉදිරිපත් කරනවා. දැන් අර ස්වාමීන් වහන්සේලා, මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේව හරි මාර්ගයට ගන්න ගිය ස්වාමීන් වහන්සේලා දැන් පුළුවන් තරම් උත්සාහන්ත වෙනවා මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේට ඒත්තු ගන්වන්න, හරි මාර්ගයට ගන්න අනිකුත් ස්වාමීන් වහන්සේලා උත්සාහන්ත වෙනවා, නොයෙක් කන්දමින් කරුණ ඉදිරිපත් කරනවා මේ කාමයන්ගේ තියෙන ආදීනව ඒ ස්වාමීන් වහන්සේට ඒත්තු ගන්නවා. එතන ඇත්තටම ධර්මයේ තවත් නොයෙකුත් ස්ථානවල විවිධ සූත්‍රවල සඳහන් වෙන කාරණා කීපයක් ඒ අනිත් ස්වාමීන් වහන්සේලා අරිත ස්වාමීන් වහන්සේට මතක් කරලා දෙනවා. මොකද කාමයන්ගේ තියෙන ආදීනව සම්බන්ධයෙන්, ඒ වගේමයි ඒකේ තියෙන දුක්ඛ ස්වභාවය සම්බන්ධයෙන්, ආධ්‍යාත්මික ගමනට ඒකේ තියෙන හානිය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවන් වලදී කරුණුගෙන හැරපාලා තියෙනවා, භික්ෂුන් වහන්සේලාට මතක් කරලා තියෙනවා. ඒ නිසා ඒ කාරණා ටික මේ අනිකුත් ස්වාමීන් වහන්සේලා අරිට්ඨ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. මොකද බුදුරජාන් වහන්සේ නොඑක් අවස්ථාවන් වලදී දේශනා කරනවා, විශේෂයෙන්ම මේ පැවිදි පක්ෂයට. මොකද බ්‍රහ්මචාර්ය ජීවිතයක් ගත කරන්න උත්සාහවත් වෙන, ඒ සඳහා ප්‍රතිඥා කරපු ඉබඳු පිළිවෙතක් ප්‍රතිපදාවක් පිරිසුදු බ්‍රහ්මචරියක් වාසය කරන්න තමයි දැන් පැවිදිලා ඉන්නේ. ඉතින් එතකොට ඒ භික්ෂුන් වහන්සේලා කාමභෝගීව ගත කරන්න ගත්තොත්, එහෙමත් නැත්නම් ගිහි ආකල්පවල යෙදෙන්න ගත්තොත්, එතකොට බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ආර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් විවිධ අවස්ථාවන් වලදී බුදුරජාන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම මතක් කරනවා මේ කාමයන්ගේ තියෙන ආදීනම. ඒකේ පළවෙනි අවස්ථාව තමයි අට්ටික කංකලූපමා කාමා කියන අවස්ථාව. එතන දෙන උපමාව හරි ලස්සනයි. දැන් බුදුරජාන් වහන්සේ කියනවා බොහොම කුසගින්නෙන් පෙළෙන සුනකෙක්, එයා යනවා මේ මස් කඩයක් ගාවට. ඉතින් මේ හැබැයි මස් කඩේ ඉන්න තැනත්තා හරිම දක්ෂයි. එයා එක බිඳුවක්වත් මස් ඉදිරි කරන්නේ නැතුව ඔක්කොම මස් ටික හූර්ලා ගන්න තරම් දක්ෂයි. ඉතින් අපි දන්නවා එක එක තැනැත්තෝ ඉන්නවා. ඉතින් ඒ දක්ෂතාවය තියෙන අය දැන් මොකද ඒ සපෙක් මරලා කෑලි කපලා ඒ හැම ගහලා ඒ ගන්න, ඉතින් මස් ටික ගන්නයි. ඉතින් ඒ මස් කඩේ ඉන්න කෙනා ඊටාම දක්ෂයි. එයා එක බිඳුවක්වත් මස් ඉතිරි නොවෙන්න මේ මස් ටික අරගන්න. අරගෙන හැබැයි ඒක තාමත් නිකන් ලේ ඉතිරි වෙච්ච කට්ටක් තියෙනවා. ඒ කට්ට අර බල්ලට අර සුනකයාට විසි කරනවා. දැන් ඉතින් බුදුරජාන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා භික්ෂුන් වහන්සේලාගෙන්. ඒ මස් කට්ට ලැබපු ඒ සුනකයා, ඒ මස් කට්ට පරිහරණය හරහා අනුභව කරන්න උත්සාහත් වීම හරහා එයාගේ අර තිබිච්ච තද බල කුසලින්න මග හැරෙයිද? ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා මේ උත්තර දෙනවා, නැහැ ස්වාමීන් වහන්ස, මේ එහෙම වෙන්නේ නැහැ. මොකද ඒ මස් කට්ටේ කිසිම මස් තිබුණ නැහැ. ඒක නිකන් ඇටකටුවක් පමණයි. ලේ ටිකක් තිබුණාට මොකද ඒක ඒ සතා වෙහෙසටපත් කිරීමක් වෙන්නේ. එයා ඒක තියෙන කෑදරකමට තියෙන බඩගින්නට ඒකම මේ අනුභව කරන්න උත්සාහත් උනාට මොකද ඒකේ මස් නැති නිසා එයාට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ තමයි මහණෙනි, මේ කාමයනුත් මේක අල්පාස්වාදයි, මේක පේන්න තියෙනවා වගේ තිබුණට මේකේ ලොකු ආස්වාදයක් තියෙනවා කියලා, කාම භෝගීව ගත කරා කියලා මේකින් ලැබෙන ලොකු ආස්වාදයක් නැහැ. මේක හරියට නිකන් අර කුසගින්නෙන් ඉන්න බල්ලෙකුට ලැබිච්ච මස් නැති ඇටකටුවක් වගේ, නැත්නම් මස් කට්ටක් වගේ තමයි කියලා බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් උපමාවක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තවත් උපමාවක් දෙනවා, මංසපේසු උපමා කාමා. දැන් මෙතෙන්දී අදහස් වෙන්නේ එතනත් ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් විජුලිහිණියෙක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් උකුස්සෙක් වෙන්න පුළුවන්, රාජාලියෙක් වෙන්න පුළුවන්. මේ සත්තු මාංශ අනුභව කරන ඒ යම් කිසි පක්ෂියෙක්, එයාට යම් හෝ අවස්ථාවක හොඳ මේ මාංශ පේශියක් ලැබිලා, ඒ කියන්නේ සතෙක්ව දැහ ගන්න පුළුවන් වෙලා ගොදුරක් ලැබිලා, එයා වේගෙන් මේ අහසට පියාඹනවා. හැබැයි ඉතින් එයාව දකිනවා තවත් බොහෝ පක්ෂීන්. මොකද ඒ අයත් මේ ආහාර සඳහා, ගොදුරක් දැහැ ගැනීම සඳහා පුදුමාකාර උනන්දුවකින් ඉන්න පිරිසක්. ඉතින් ඒ අයත් මොකද කරන්නේ, පුදුම උනන්දුවකින් මේ මාංශපේශිය හරහා තමයි ඒගොල්ලොත් ඇහැ ගහගෙන හිටියේ. හැබැයි ඉතින් මේ සතා එක අයිති කරගත්තා. දැන් ඉතින් ඒ සතාව නැත්තම් ඒ පක්ෂියව අපි කියමු උකුස්සෙක් කියලා. ඒ උකුස්සනම් දැන් මේ මාංශපේශිය දැහැගෙන තියෙන්නේ. ඒ සතාව දැන් ලුහු බඳිනවා එයාගෙන් උදුර ගන්න. දැන් මේ අනිත් කෙනා අයිති කරගත්තා. හැබැයි දැන් අනිත් ඒ අයිති නොවෙච්ච අයටත් මේකේ වමනාව දැනෙනවා. එයාත් කුසගින්නෙන් ඉන්නේ, එයාත් මේ ආහාර හොය හොයයි යන්නේ. ඉතින් අර ලැබපු කෙනාගේ පස්සෙන් හඹාගෙන එනවා, ඒක බලෙන් පැහැර ගන්න. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මෙන්න මේ වගේ තමයි කාමයන්. මේක බොහොම අල්පාස්වාද ඇති දෙයක්. මේක ගැන සම්පූර්ණ මේ සදාචාරයක් පනව ගන්න අමාරුයි. මොකද මේක බොහොම සීමා සහිතයි. යම්ස කෙනෙක් ඒ කාමයන් භුක්ති විඳිනකොට තවත් ඒක දිහා ඇහැ ගහගෙන ඉන්න, එහෙමත් නැත්නම් ඒකට ලොල්ලා ඉන්න, ඒකට කෑදරකමකින් ඉන්න තවත් බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අය හොඳින් හෝ නරකින් අර කාමයන් ලැබපු කෙනාගෙන් ඒක උදුර ගන්න ඒ අය උත්සාහත් වෙනවා. එතකොට තියෙන්නේ එකාතකින් ගැටුමක්. එකාතකින් අපිට කියන්න පුළුවන් තවත් පිරිසක් එක්ක දෙපිරිසක් එක්ක සිද්ධ වෙන ආරවුලක්. මොකද මෙයා කැමති නැහැ ඒක දීලා දාන්න. අරගලෝ කැමති නැහැ ඒක එයාට උරුම වෙනවා දකින්න. ඉතින් ඒකාතකින් කියන්න පුළුවන් ඊර්ෂ්‍යාවත් මසුරුකමත් මුල් කරගත්ත ආරවුලක් තමයි මෙතන තියෙන්නේ. යම්ස කෙනෙක් කාමයන් භුක්ති විඳිනවා දැක්කහම ඒක නොලබපු අනිත් අයගේ හිතවල ඊර්ෂ්‍යාවක් පහළ වෙනවා. ඊළඟට ඒ ලැබපු කෙනා අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න කැමැත්තක් ඇත්තේ නැහැ. එයාගේ හිතේ මසුරුකමක් පහළ වෙනවා. ඉතින් මෙන්න මේ දෙක අතර සිද්ධ වෙන ගැටුම තවත් නොයෙකුත් සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විශේෂයෙන්ම දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රයේදී එහෙම සක්‍රදේවෙන්ටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ඊර්ෂ්‍යාවත් මසුරුකමත් අතර සිද්ධ වෙන මෙන්න මේ ආරවුල දෙපිරිසක් අතර තියෙන ගැටුමක් ආරවුලක් යුද්ධයක් කලකෝලාහලයක් විරසක වීමක් විවාදයක් මත ගැටුමක් දක්වා යන්න පුළුවන්. ඊට පස්සේ තවත් උදාහරණයක් දෙනවා බුදුරජාන් වහන්සේ තිනුක්කූපමා කාමා. දැන් තිනුක්කූපමා කාමා කියලා කියන්නේ දැන් අපි දන්නවා ඒ දවස්වල මේ වර්තමාන කාලේ වගේ විදුලි පන්දම් තිබුණ නැහැ. සමහරට මග දෙපස මේ විදුලි ආලෝකයක් තිබුණෙත් නැහැ. යම්සික කෙනෙක් දුර ගමනක් රාත්‍රී කාලයේදී යන්න සිද්ධ වෙනවා නම් උළුවත් අප්පත්තු කරගෙන තමයි ඉතින් ඒ ගමන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ සමහර විට අපිත් දකිනවා අපේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා සමහර විට ඔය පොල්ලත්තක් මේ ලෑස්ති කරගෙන ඒකට ගිනි අවුලවගෙන ඉතින් ඒක පොඩ්ඩක් සොලවමින් ඒක නිවැරදි අතකට හසුරුවමින් තමයි ඒකේ ප්‍රයෝජනේ ගන්න. ඉතින් ඒකෙන් ලැබෙන ආලෝකයෙන් තමයි ඒ ගමන යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන යම් අවස්ථාවක් තියෙන පුළුවන් මේ විදිහට උළුවත් අප්පත්තු කරගෙන යනකොට හුළඟ හමනවා සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒ කියන්නේ අපි උළුවත් අල්ලන්ගෙන දිශාවට ප්‍රතිවිරුද්ධව සුවන් හබනවා නම් දැන් මේක වේගයෙන් පත්තු වෙනවා. පත්තු වේගෙන අපේ අත දිශාවට තමයි දැන් මේ ගින්දර පැමිණෙන්න පටන් ගන්න. මොකද දැන් මේක අනිත් පැත්තට හැමුවා නම් ටිකක් දුරට අපිට ආරක්ෂාවක් තියෙනවා. නමුත් අපි ගන දිශාවට ප්‍රතිවිරුද්ධව මේක හමනකොට හුලං හමනකොට අර උළුවත්තේ තියෙන ගින්දර ටික ටික ටිකට අත දිශාවටම දැන් දැවි දැවි උළුවත්ත දවමින් ළඟා වෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ? අපි ඒ අවස්ථාවේදී ඒක අතහැරියේ නැත්තම් උළුවත්ත පැත්තකට දැම්මේ නැත්තම් අපේ අත තමයි පිච්චෙන්නේ. මෙන්න මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ කාමයන් භුක්ති විඳිනකොට යම් අවස්ථාවන් එන්න පුළුවන් ඒවා අතහරින්න සිද්ධ වෙන. හැබැයි අපි ඒක අතහරින්න නැතුව ඒක තුලම läගගෙන ඒක තුලම බැහැගෙන ඒකම අල්ලගෙන බදාගෙන ඉන්න ගියාම ඊට පස්සේ තින් හානියක් විපතක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේ කාමයන් පරිහරණය කරන එක කොයිතරම් දැන් අපි ලොල් වෙලා කොයිතරම් ආසාවෙන් අනිත්‍යයත් එක්ක තරඟකාරීත්වයක් ඇති කරගෙන මේවා කරන්න ගියත් මේකේ පුදුම අවදානමක් තියෙනවා. මේ කාමයන්ට අපි විතරක් නෙමෙයි කැමති. තවත් බොහෝ පිරිසක් කැමති. ඉතින් ඒවැ සීමාවක් පේන්න නැහැ. ඉතින් අපේ සීමාව පේන්නත් නැහැ, අනිත් අයගේ සීමාව පේන්නත් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ පැවිදි පක්ෂයට දේශනා කරනවා මේ කාමයන් පරිහරණය කරද්දී කතරම්නම් ඒකේ අවදානමක් සහිතවද කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. උළුවත්තක් අරන් යනකොට අපි ඒක හරියට භාවිතා කරේ නැත්නම් අනිවාර්යයෙන්ම අත පිච්චෙනවා. තමන්ට ඊටත් වඩා හානියක් පවා සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ ප්‍රතිවිරුද්ධ දිශාවට හුලං හමනකොට අපිත් යන්නේ ඊට අනුරූපව නම් එතකොට ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි අවස්ථාවේදී අතහැරියේ නැත්තම් ඒ උළුවත්ත ඉතින් අපි යම්සි කරදරයකටපත් වෙනවා. ඉතින් ඒ වගේමයි මෙන්න මේ කාමයන්ගේ ස්වභාවය. ඒක හානියක් විපතක් අප වෙතට එය පරිහරණය කරන කෙනා වෙතට යොමු කරන්න ඉඩ තියෙනවා. තේ මෙන්න මේ කාරණාව මේ සාමින් වහන්සේලා අරිට්ඨ සාමින් වහන්සේට පැහැදිලි කරන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ දේශනා කරනවා අංගාර කාසූපමා කාම. මේ තවත් උදාහරණයක් දෙන නැත්නම් උපමාවක් දෙන. දැන් අඟුරු වලක් තියෙනවා. මේ අඟුරු වල හැබැයි සෑහෙන්න ගැඹුරුයි. මිනිස්සෙක්ව ඒකට ඇදලා දාන්න පුළුවන් තරම් ගැඹුරක් තියෙන අඟුරු වලක් තියෙනවා. මේ අඟුරු පත්වේ මේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැවෙන අඟුරු සහිත වලක්. ඒ වගේම මේකේ දැන් දුමත් මතුපිටට දැනෙනවා. පේනවා. යම්සි මිනිසෙක් මේක දකිනවා, එයා එතකොට හඳුන ගන්නවා මෙතන දැවෙන අඟුරු තියෙන්නේ, කිසිසේත් මේ පැත්තේ ආයුතු නැහැ, මේක හානිකරයි, මේකේ සෑහෙන දුරට විපතක් තියෙන්න පුළුවන්, මේකට මාව වැටුනොත් එහෙම මට මාව පිච්චෙනවා, මරණයට පාවපත් වෙන්න පුළුවන් කියලා එයාට යම්සේ අවදානමක් ඒකේ පේන්න තියෙනවා. හැබැයි අවාසනාවකට තවත් ශක්තිමන්ත පුරුෂය දෙන්නෙක් ඇවිල්ලා මෙයාව අද්දකෙන් ඇදගෙන කොහොම හරි අර වල දිහාවට ඇදගෙන යනවා. දැන් එතකොට මේ බුදුරන් වහන්සේ කියන මෙන්න මේ වගේ ටිකක් භයානක තත්ත්වයක් මේ කාමයන්ගේ තියෙනවා. මොකද සමහර විට අපිට මේක තේරුණත් අතහැරගන්න විදිහක් නැහැ. අපි ගහගෙන යනවා ඒ දිහාවට. ඒ රැල්ලටමයි අහු වෙලා තියෙන්නේ. අපිට පිටින් ඉඳ තේරෙනවා මේකේ තියෙන ආදීනව, මේකේ තියෙන විපත, මේකට අහු වීමේ තියෙන ආදීනව අපිට පිටින් ඉඳ තේරෙනවා. නමුත් ඉතින් ගහගෙන යනවා. අනිත් පැත්තත් එක්ක ඉතින් අපිට මේකේ පිම්මට දුවන්න වෙලා තියෙනවා. රැල්ලට දුවන්න වෙලා තියෙනවා. නැත්නම් අපිට හිතෙනවා අපි කොන් වෙනවා කියලා, අපි මගහැරෙනවා කියලා, අපි පරදිනවා කියලා අපිට හිතෙනවා. නමුත් විතින් විට අපිට නුවණ පහළ වෙච්ච වෙලාවට මේකේ තියෙන ආදීනව ප්‍රකට වෙනවා. නමුත් අවාසනාවකට අර පුරුෂයෝ දෙන්නෙක් ඇදගෙන අඟුරු වලට ඇදගෙන යනවා වගේ අපිවත් ගහගෙන යනවා. මෙන්න මේ වගේ තත්වයකින් බුදුරජාණන් වහන්සේ මේ අංගාර කාසූපමා කාමා කියන උපමාවකින් මේ කාමයන්ගේ තියෙන ආදීනව දේශනා කරනවා. ඊට පස්සේ සුපින කූපමා කාමා. දැන් අපි දන්නවා අපිට රාත්‍රියේදී ඇතැම් විට සිහින පේනවා. ඉතින් සමහර විට දැන් මේ සිහිනයත් බුධාඳුර පොඩ්ඩක් ඉතින් විස්තර කරලා පෙන්නනවා උපමාව දේශනා කරද්දී. ඇතැම් විට ඉතින් රාත්‍රී කාලයේදී ඉතින් මල් වතු තියෙන, උයන් වතු තියෙන බොහොම දැකුම් කළු පරිසරයක් ඉතින් අපි දකිනවා. ඉතින් ඒක අපි අභිනන්දනය කරනවා. ඒක හරිම සතුටින් භුක්ති විඳිනවා. අපේ තිබිච්ච හිත්තවුල් ඔක්කොම දැන් ඉවත් වෙලා හරිම සතුටුයි, හරිම චමත්කාර ජනකයි. මොකද මේ කවදාවත් අත්දැකපු නැති තරම් සුන්දර පරිසරයක්. උයන් වතුද මල් වතුද ඔක්කොම තියෙන සුන්දර පරිසරයක් තමයි දැන් අපි අත්දකින්නේ. ඒක පාටනවා. හැබැයි අපි අවදි වුණාම ඔන්න දැන් මතක් වෙනවා මේ ඇඳ උඩ ඉන්නේ. මේ දැකලා තියෙන්නේ සිහිනයක්. ඇත්ත වශයෙන් උයන් වත්තක මල් වත්තක නෙමෙයි ඉඳලා තියෙන්නේ. මේ හිතින් හදාගත්ත හිත පෙන්නපු මායාවක්, හීනයක් මේ තියෙන්නේ. බුදුරයන් වහන්සේ කියනවා මෙන්න මේ කාමයනුත් මේ බඳු සිහිනයකට උපමා කරන්න පුළුවන් කියලා. මොකද හරිම తాවකාලිකයි, අපේ විඥානයේ විසින් මවන ලද චිත්‍රයක් තමයි මෙතන තියෙන්නේ. නාම රූප දැලේ පැටලිලා අවිද්‍යාවෙන් කරන ලද සංස්කාර මත තනන ලද විචිත්‍ර ගෙත්තමක් තමයි මේ කාමයන් කියලා කියන්නේ. ඉතින් එතකොට ඒ බව දන්නව බුදුරයන් වහන්සේ, ඒ බව දන්නව රහතන් වහන්සේලා. නමුත් ඉතින් අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි හැබැයි අපිට පේන දෙයට, ඇහෙන දෙයට, නැත්නම් ගඳ සුවඳ වශයෙන් දැනෙන දෙයට, දැනෙන රසයට, දැනෙන ස්පර්ශයට, හිතට එන අරමුණු වලට රැවටිලා, ඒවා විඥාණය මගින් කරන ගෙත්තමට රැවටිලා, අපි ඒවා සත්‍ය වශයෙන් අරගෙන අපි හිතින් තනාගත්ත ලෝකයක සංකල්ප මවමින් ආස්වාදයක් ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙනවා. හැබැයි මේ විටින් විට හෝ අපිට විපස්සනා නුවණක් අවදි වෙච්ච වෙලාවක මේකේ තියෙන නිර්ර්ථක ස්වභාවය, මේකේ තියෙන අර්ථ ශූන්‍ය ස්වභාවය, මේකේ තියෙන අහිතකර ස්වභාවය, රැවටිලි ගතිය අපිට වැටහෙන්න පුළුවන්. ඉතින් ඒකයි අපි තේරුම් ගන්න තියෙන දැන් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු තවත් උපමාවක්, සුපින කූපමා කාම. ඒක හරියට නිකන් රැක් දැකපු සිහිනයක් වගේ. අපි හිතින් හදාගත්ත සංකල්පමය රාමුවක් මේ කාමයන්ගේ තියෙන චමත්කාරය අපේ හිතට හේතු ගන්වනවා. ඒක තවත් සූත්‍ර දේශනාවලි සඳහන් වෙනවා නිබ්බේධික සූත්‍රයේදී. එහෙම නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන විසිදුරු දේවල් වලින් නෙමෙයි ඇත්තටම කාමයන් ජනිත වෙන්නේ. අපි ඒවා අල්ලගෙන අපේ හිත ඇතුලේ කරන සංකල්පනාවන් වලින් තමයි අපි මේ කාමයන් සම්බන්ධයෙන් පුදුමාකාර කෑදර ගතියක්, ලොල් ගතියක්, මුලා වෙච්ච ගතියක් අපේ හිත ඇතුලේ පහළ වෙන්නේ. සංකල්පමේ වචෙන් අපි ඒවා අභිනන්දනය කිරීමක්, ඒවා තුළ රිංගා ගැනීමක්, ඒවා රස විඳීමක්, ඒවා පරිකල්පනය කිරීමක්, නැවත නැවත ඒවා ගැන හිතා බැලීමක්, ඒවම ප්‍රාර්ථනා කිරීමක්, අපේ හිත ඒවා තුළම නිමග්න කිරීමක් සිද්ධ කරාම ඒක නිකන් හරියට හීනයක් වගේ. මොකද ඇත්ත වශයෙන් ඒවා ඇති කාමයේ දනවන ස්වභාවයක් නැහැ. ඒවා නිකන් තවත් රූගඩ පමණයි. ඒවා නිකන් තවත් සැකිලි පමණයි. ඒවා නිකන් තවත් රටා පමණයි. නමුත් අපි අපේ හිතේ තියෙන අවිද්‍යාවට, අපි අපේ හිතේ තියෙන රාගයට, ද්වේෂයට නතු වෙලා, ඒවට අහු වෙලා නිමිති කරණයක් හරහා අපි අර පේන්න තියෙන, ඇහෙන, ඒ දැනෙන සියලු දේවල් පාවිච්චි කරලා අපි රටාවක් හදා ගන්නවා. ඒවා අපිට එකට මූට්ටු කර ගන්නවා. ඒවා එකට එකට සකස් කර ගන්නවා, ගලප ගන්නවා. අපේ තියෙන රුචි අරුචිකම් මේවා තුළට අමුණ ගන්නවා. ඊට පස්සේ ඉතින් ලස්සන චිත්‍රයක් මැවෙනවා, ලස්සන ලෝකයක් මැවෙනවා, ලස්සන කතාවක්, ලස්සන ජවනිකාවක්, ලස්සන නාට්‍යයක් මැවෙනවා. අපි ඒක ඇත්ත කර ගන්නවා. ඇත්ත කරගෙන අපි ඒක තුල වාසය කරනවා. එතකොට මමත් ඉන්නවා, ඔබත් ඉන්නවා, අයත් ඉන්නවා, ඔහුත් ඉන්නවා. ඉතින් මේ විදිහට අපි චරිත මවාගෙන, භූමිකා මවාගෙන මේ රඟ දැක්වීම කරනවා. රඟ දැක්වීම අපි සත්‍ය වශයෙන් හඟිනවා. ඉතින් මේ தත්ත්වය එකතකින් හරි ගැඹුරුයි. බුදුරජාන් වහන්සේ දේශනා කරන මේක මේ මිනිස්සෙයින්ට පමණක් නෙමෙයි, මේක බොහෝ සෙයින් දෙවියන් මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාවටම තියෙන මුලාවක්. අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිමිත්තං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනේ බලන්න මේ දෙවියන් මරුන් සහිත ලෝකය මේ අනාත්ම වූ ස්වභාවයක් තුල ආත්මීය භවක් හංගිමින් නාම රූපයක පැටලිලා අනාත්ම වූ තත්වයක්, ආත්මයක් තියෙනවා, මම ඉන්නවා, කෙනෙක් ඉන්නවා, පුද්ගලයක් ඉන්නවා කියලා කල්පනා කරගෙන ඒක ඇත්ත කියලා සලකගෙන ජීවත් වෙනවා. ඒ නිසා එකතකින් තියෙන පුදුමාකාර මුලාවක්. නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ. අපේ තියෙන මෝහේ අඳුර බරපතල වෙන්න බරපතල වෙන්න, ඝනබාල වෙන්න ඝනබාල වෙන්න, අපිට තියෙන අවබෝධයෙන් නැති වෙන්න නැති වෙන්න, අපි මේ කාමයන් සත්‍ය වශයෙන්, ඒවා සුන්දර වශයෙන්, ඒවා සදාකාලික වශයෙන්, ඒවා නිත්‍ය වශයෙන් සලකමින් ඒවැයෙන් සුවයක් බලාපොරොත්තු වෙමින් කාලය ගත කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට මේකේ මේ තියෙන ආදීනව, ඒකේ තියෙන මුලා කරන ස්වභාවය, తాවකාලික ගතිය, සිහිනයක් බඳු හිතින් මවාගත්ත ගතිය පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ තවත් උපමාවක් දෙනවා, යාචිත කෝපමා කාම. ඒ උපමාවත් හරිම ලස්සනයි. බුදුරජාණන් වහන්සේ කියනවා යම්කිසි දුප්පත් මිනිසෙක් ඉන්නවා. ඉතින් යාට යම්කිසි කටයුත්තක් යෙදෙනවා එයාගේ මිත්‍රයෙක්ගේ, යාළුවෙක්ගේ, නැත්නම් ඥාතියෙක්ගේ ගෙදරක තියෙන ප්‍රිය සම්භාෂණයකට, උත්සවයකට සහභාගී වෙන්න. කෙසේ නමුත් මෙයා ඊටාම දුප්පත්. ඒ නිසා ඇඳගෙන යන්න හරි ඇඳුමක් නැහැ. ඉතින් මේ කාලේ වුණත් ඉතින් ලංකාවේ ඉතින් නැතම් කෙනෙක් මගුලකට, තුලාවකට යන්න ඉතින් ඇඳුමක් නැතුව ලත වෙනවා වෙන්න පුළුවන්. අනිත් අය ඉතින් බොහොම උජාරුවට ඇඳගෙන පැළඳගෙන එනවා. ඉතින් මං කොහොමද එතන මේ සරල ඇඳුමක් ඇඳගෙන යන්නේ? මටත් ඉතින් යන්න අවශ්‍යයි උජාරුවට ඇඳගෙන කියලා ඉතින් ඒ අය මනසින් දුක් වෙනවා. ඉතින් මෙයා මෙහෙම කල්පනා කරනවා. ඊට පස්සේ මම යන්න ඕනේ ඒ පොහොසත් මිනිස්සෙක් ගාවට. එයාට ගිහිලා එක දවස, එයා ගාවට ගිහිලා එක දවසකට හෝ එයාගේ තියෙන වටිනා ඇඳුම් කට්ටලයක් ඉල්ල ගන්නවා. ඉතින් එයා යනවා ඉතින් මේ විදිහට යම්කිසි පොහොසත් මිනිස්සෙක් ගාවට යනවා. ගියාට පස්සේ ගිහිලා කියනවා මෙන්න මෙහෙමයි, මට අවශ්‍යතාවයක් තියෙනවා, මගුල් ගෙදරකට යන්න තියෙනවා, පුළුවන්ද මට ඔබතුමාගේ, අපි කියමු අද කාලේ හැටෙනනම් කෝට් එක, කලිසම, පුළුවන්ද මට දවසකට අරගන්න? ඉතින් අර තැනත්තා අනුකම්පා කරලා ඉතින් ඒක දෙනවා. අපි තමයි ඊට පස්සේ ඉතින් වටිනා ඔරලෝසුවක් තියෙනවා නේද, එතන ඒකත් ඉල්ල ගන්නවා. ඉතින් මොනා මොනා හරි සපතු දෙකක් එහෙම තියෙනවා නම් ඒකත් ඉල්ල ගන්නවා. ඉතින් මේ විදිහට අර සියලුම ඉහළ මට්ටමේ ඇඳුම් ආයිතන් අර පොහොසත් මිනිසයාගෙන් ඉල්ලගෙන මේ දුප්පත් මිනිසයා ඒවා ඔක්කොම ඇඳ පැළඳගෙන අර මගුල් ගෙදෙට්ට යනවා. ගියාට පස්සේ තින් අනිත් අයත් එක්ක බොහොම උජාරුවට දැන් ඉන්න පුළුවන්. මොකද ඉහළම මට්ටමේ ඇඳුම් පැළඳුම් තමයි ඇඳගෙන පැළඳගෙන ඉන්නේ. ඒ නිසා අනිත් අයත් එක්ක දැන් බොහොම හොඳින් ඒ මට්ටමින්ම උසස් තලයක හිටගෙන කතා කරන්න පුළුවන්. ඉතින් අනිත් අය හිතනවා දැන් මෙයා මේ ඊටාම උසස් පැලැන්තියකින් පැවතෙන බොහොම බලපුලුවන්කාර වත්පොහසත්කම් ඇති කෙනෙක් කියලා තමයි හිතන්නේ, අනිත් අය හිතන්නේ. සමහරවිට මෙයාගෙන් අහන්නත් ඉඩ තියෙනවා, කොහොමද ඉතින් ওই තරම් වටිනා ඇඳුම් ගත්තේ, කොහොමද හොයාගත්තේ, කීයක් ගියාද, මොකද්ද මේ මහපුතන කියලා ඉතින් අහන්නත් ඉඩ තියෙනවා. නමුත් ඉතින් ඔහොම ඉන්න අතරේ බුදුහාඳුරු කියනවා අර අයිතිකාරය ඇවිල්ලා දැන් ඇඳුම් ඉල්ලුවොත් එහෙම, ඒ පැනඳුම් ඉල්ලුවොත් එහෙම, දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, ඔක්කොම ගලවලා දෙන්න වෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ කියනවා මේ අපි පරිහරණය කරන කාමයන් අතිශය තාවකාලිකයි. මේවා කෙතරම් කාලයක් දුරට නිරෝගීව මේ ඉඳුරන් පිනවමින් කාලය ගත කරන්න අපිට ලැබෙයිද කියලා කියන්න බෑ, නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඒවා කෙතරම් කලක් අපිට භුක්ති විඳින්න හම්බ වෙයිද, අපි සතු කරගෙන වාසය කරන්න හම්බ වෙයිද, කොයි අවස්ථාවකද වෙන කෙනෙක් ඒවා උදුර ගනීද, එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ අයිතිය ප්‍රකාශ කරයිද, එහෙමත් නැත්නම් සමහර විට ස්වාභාවික විපතක් ඇවිල්ලා මේවා අපෙන් උදුරා ගනීද, මේ කිසිම දෙයක් සම්බන්ධයෙන් අපිට නිශ්චිතව කියන්න බෑ. ඒ නිසා මේ අපි පරිහරණය කරන කාමයන්ගේ තියෙන මේ තාවකාලික ගතිය, අවිනිශ්චිත භාවය, ඒවා නිකන් අනිත්‍යයට උරුම වෙච්ච දෙයක් වගේ තියෙන ගතිය, අපි සන්තකව පවත්වන්න තියෙන දුෂ්කරතාවය, මගේ යටතේ මට උමනා පරිදි පවත්ව ගන්න අයිති කරගෙන මට මගේ වසඟේ පවත්ව ගන්න තියෙන දුෂ්කරතාවය තේරුම් ගන්න පුළුවන් නම් ඊටම වටනවා. එහෙම නැත්නම් වෙන්නේ අර වගේ මොකක් හරි ස්වාභාවික විපතක් ඇවිල්ලා ඒ ටික අපිට අහිමි වුණාම, වෙනත් කෙනෙක් ඇවිල්ලා ඒවා පැහැරගත්තාම, ඒගොල්ලන්ගේ කියලා මොකක් හරි මතයක් ඉදිරිපත් කරලා නඩුවක් දාලා ඒ ටික අයිති කරගත්තාම අපිපත් වෙන්නේ පුදුමාකාර මානසික පීඩාවකට, වික්ෂෝපයකට තමයි පත් වෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාමයන්ගේ තියෙන මේ යාචිත කූපමා කාමා කියන தත්වය හරියට මේක නිකන් අනුන්ගෙන් ඉල්ලගත්තු දෙයක් වගේ, මේක මට අයිති දෙයක් නෙමෙයි, කොයි වෙලාවෙ හෝ මට මේක දීලා දාන්න වෙනවා, කොයි වෙලාවෙ හෝ මේක මට අතාරින්න සිද්ධ වෙනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් සමහර විට අපි අපේ තියෙන ශක්තිවන්තකම නිසා, බලපුලුවන්කාරකම නිසා අපි කාලයක් මේක පරිහරණය කළත් මරණ මොහොතදී අනිවාර්යෙන් ඉතින් අපිට අත්හරින්න සිද්ධ වෙනවා. මොකද මරණයේදී කිසිසේත්ම මේ අපි පරිහරණය කරපු කිසිම දෙයක්, යාන වාහන වෙන්න පුළුවන්, අමුදරුවන් වෙන්න පුළුවන්, තාන්න මාන්න වෙන්න පුළුවන්, රැකී රක්ෂා ස්ථාන වෙන්න පුළුවන්, ධනෙ වෙන්න පුළුවන්, බලය වෙන්න පුළුවන්, නිලතල වෙන්න පුළුවන්, මේ කිසිම දෙයක් අපිට අරගෙන යන්න සිද්ධ වෙන්නේ නැහැ. මේ සියල්ල අත්හැරලා තමයි අපිට තනි ගමනක්, අපි උපයගත්ත කර්මයේ කර්මඵලය අනුව යන ගමනක් තමයි අපිට යන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට මැරෙන්න කලින් මේවා අපෙන් උදුරා නොගත්තත් මරණ මොහොතේදී අනිවාර්යෙන් මේවා ඔක්කොම ටික මායාව විසින් උදුර ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යාචිත කූපමා කාමා කියලා මේ කාමයන්ගේ තියෙන ආදීනව දේශනා කළා තියෙනවා. ඊට පස්සේ තවත් ඒ භික්ෂුන් වහන්සේලා අරිට්ඨ ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා රුක්ක පලූපමා කාමා. ඒකත් ඉතාම වටිනා උපමාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යම්සි තැනැත්තෙක් දීර්ඝ ගමනක් යනකොට එයාට ලොකු බඩගින්නක් ඇති වෙනවා. එයා යන්නේ කැලෑබද පරිසරයක. එයා දකිනවා ඉතාම ප්‍රණීත ඵලයන්ගෙන් යුක්ත, ඒ කියන්නේ ගෙඩි වලින් යුක්ත පළතුරු ගහක්. හැබැයි එක පළතුරු ගෙඩියක්වත් බිමට වැටලා නැහැ. අපි හිතමු අඹ ගහක් කියලා. දැන් එයාත් ඉන්නේ හොඳම බඩගින්නේ. හැබැයි අඹ දැන් පේන්නත් තියෙනවා, ඉදිලත් තියෙනවා, පේනවා. හැබැයි එක අඹ ගෙඩියක්වත් බිමට වැටලා නැහැ. එතනත් කල්පනා කරනවා දැන් මේ අඹ නම් තියෙනවා, හැබැයි එක ගෙඩියක්වත් බිමට වැටලා නැහැ. මටත් හොඳටම බඩගිනි. මට පුළුවන් මේ ගහට නැගලා අඹ කඩාගෙන ඇතිපමණකට භුක්ති විඳින්න, ඒ තුලින් මගේ බඩගින්න දුරු කරගන්න මට අවස්ථාව තියෙනවා කියලා එයා කල්පනා කළා. එයා ගහට නගිනවා. ගහට නැගලා දැන් පළතුරු නැත්නම් අඹ කන්න පටන් ගන්නවා. ඒ අතරේ ඒ පාරමිනෝ තවත් තැනැත්ති. එයාටත් හොඳටම බඩගිනි. එයා හැබැයි නිකන් නෙමෙයි ඉන්නේ, පොරෝකුත් අතේ තියාගෙන එයා එන්නේ. එයාටත් හොඳටම බඩගිනි. එයත් දකින්න මේ පළතුරු ගහ. එයත් කල්පනා කරනවා මේ දැන් මටත් හොඳටම බඩගිනි. එකම පළතුරු ගෙඩියක්වත් අඹ ගෙඩියක්වත් මේ ගහ යට වැටිලා නැහැ. බැරිද මට මේකේ පළතුරු කන්න? එයාට හැබැයි ගස් නගින්න තේරෙන්නේ නැහැ. හැබැයි එයා කල්පනා කරනවා මේ මට දැන් මේක ගහන්න නැග ගන්නත් බැහැ. හොඳටම බඩගිනි. පළතුරුත් හැබැයි මේ ගහේ හොඳටම තියෙනවා. මම මේ ගහ කපන්න ඕනේ. ගහ කපලා බිම දාලා පළතුරු ටික මම ඇතිපමණ භුක්ති විඳලා මගේ බඩගින්න නිවා ගන්න ඕනේ කියලා එයා ගහ කපන්න පටන් ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා, මහන්නේ කුමක් වේද අර කලින් නැගපු මිනිස්සයාට? දැන් මේ කලින් ගහේ මිනිහෙක් නැගලා ඉඳදී තමයි අර දෙවන්න ගහ කපන්නේ. එතකොට ඉතින් භික්ෂුන් වහන්සේලා කියනවා ඉක්මනටම මේ කලින් නැගපු එක්කෙනා බිමට බැස්සේ නැත්තම් අනිවාර්යෙන් ඉතින් ගහ වැටුණාට පස්සේ එයා මරණයටපත් වෙනවා. මරණය හා සමාන දුකකටපත් වෙනවා. මොකද මේ දෙවනියාට කිසි අනක්ගුණක් නැහැ. මේ මනුස්සයා ගහ කපනවා. මෙන්න මේ වගේ තමයි මහණෙනි කාමයන්, මේ කාමයන් අයිති කරගෙන ඒවා භුක්ති විඳගෙන වාසය කරන තැනැත්තා ඒවා අතහැරියේ නැත්තම් අවශ්‍ය වෙලාවේදී අනිවාර්යෙන් වෙහෙසකට, අනිවාර්යෙන් විපතකට, මරණයට හෝ පත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේවා ඉතින් එකතකින් අද කාලේ තේරුම් ගන්න අපහසු නැහැ. අද කාලේ අහන්න දකින්න ලැබෙන දේවල් මේ උපමාවන්ගේ තියෙන යථා ස්වභාවය. ඒක කොයිතරම්නම් අද සමාජයට ගැලපෙනවාද කියන කාරණය හොඳින්ම පැහැදිලි කරලා දෙනවා. ඇතැම් විට කෙනෙක් පාරේ යනකොට ඒ පැලඳගෙන ඉන්න දේ බෙල්ලත් හූරගෙන කඩාගෙන යනවා. ඇතැම් විට ගෙවල් වලට පැනලා ඒ අයට එක්කෝ හිරිහැර කළා, අත්පා බැඳලා තබලා, නැත්තම් හානි කළා, තියෙන දේවල් ඔක්කොම පැහැරගෙන යනවා. එහෙමත් නැත්නම් වංචා කළා තියෙන තමන්ගේ තියෙන ගිණුමක තියෙන සල්ලි ටික අරගන්නවා. නැත්තම් හොරොප්පු හදලා තමන්ගේ තියෙන දේවල් පැහැර ගන්නවා. ඉතින් මේ වගේ අද විවිධ අන්දමින් මේ අනුන් සතු කාමයන් පැහැර ගැනීම, අයිති කර ගැනීම නොඑක් අන්දමින්, සූක්ෂම අන්දමින්, හිතා ගන්න බැරි තරම් සියුම් අන්දමින් අද ලෝකේ දකින්න ලැබෙනවා. ඉතින් ඒක සමහර විට පවුලක් ඇතුලේ, ගමක් ඇතුලේ, නගරයක් ඇතුලේ, රටක් ඇතුලේ පමණක් නෙමෙයි, අද මුළු ලෝකෙම ඇතුලේ එක රටක තියෙන දේවල් තවත් රටකින් පැහැර ගන්න උත්සාහත් වෙන අවස්ථාවක්. ඒ තරමට මේ කාමයන්ගේ ආදීනව අද බෙහෙමින් පේන්න තියෙනවා. නමුත් ඉතින් අපේ අවාසනාවට අපිට ඒවා තේරෙන්නේ නැහැ. අපි ඒවා ගැන කල්පනා කරන්නේ නැහැ. ආදීනව වටහා ගන්නවා වෙනුවට අපේ තියෙන තණ්හාව නිසා අපි පුළුවන් තරම් අයිති කරගන්න, පුළුවන් තරම් මගේ කියාගන්න, අනිත් අයත් නොදී ඒවා මගේම කරගෙන පාවිච්චි කරන්න උත්සාහත් වෙනවා. හැබැයි ඉතින් කොයි වෙලාවෙ හරි අර තවත් කෙනෙක් ඇවිල්ලා මටත් හානි කළා, මගේ දේ උදුරා ගනීද කියන එක ගැන දැන් මේ බුදුරජාන් වහන්සේ අනුතුරු අඟවලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ තවත් පැත්තකින් දේශනා කරනවා අසිසූ නූපමා කාමා කියලා. මේක හරියට මේ අසිපතක් වගේ. මේක කැපෙනවා. ඒ කැපෙනව පමණක් නෙමෙයි ඒකට යට තියෙන යම්කිසි දැන් මෙතන දෙන උපමාවේදී බුදුරජාන් වහන්සේ කියන්නේ දැන් අපි මස් කපන්න පාවිච්චි කරනවා යම්සි ආයුධයක්. හැබැයි මේ මස් කපලා කැපීම සඳහා කොටයකුත් පාවිච්චි කරනවා. ඒ කොටේ උඩ මස් කෑල්ලක් තියලා තමයි මේ මස් කපන්නේ. දැන් මේ පිටු තුන් දැකලා ඇති ඕන තරම් මිනිස්සු මාළු කපනවා මේ කොටයක් උඩ එහෙම තියලා. හැබැයි ඉතින් මාළුවා නැත්තම් මේ මාළු කෑල්ල විතරක් නෙමෙයි කැපෙන්නේ, කොටෙත් කැපෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වගේ තමයි මහණෙනි කාමයන්. මේකේ එක පැත්තෙන් අපිට මේක අර්ථ දක්වන්න පුළුවන් මේ උපමාව. අපි ඇස් කන්න ආසාදී ඉඳුරන් පිනවන්න කියලා ගිහිල්ලා ඒ කාමයන් පරිහරණය කරන්න ගියාට මොකද ඒකෙන් වෙන හානිය, ඒකෙන් හිතට වෙන හානිය අතිශය ප්‍රබලයි. අර ඇස් කන්න ආසාදී ඉඳුරන් මත පමණක් නෙමෙයි මේක රඳාපවතින්නේ, ඊට පමණක් නොවේ මේක සීමා වෙන්නේ. ඒකෙන් ගැඹුරට ගිහිල්ලා හිතට බරපතල හානියක් මේ හරහා සිද්ධ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ඇහෙන් රූපයක් දකිනකොට ඒක තියෙනවා නම් යම්සි ආස්වාදනීය ගතියක්, ඒකේ යම්සි රසයක් තියෙනවා නම්, ඒකේ දැකුම් කළු බවක් තියෙනවා නම්, අපේ හිත තුළ රාගයක් දනවනවා නම්, ආසාවක් ජනිත කරනවා නම්, අපි අනිවාර්යෙන් එතෙන්ට ගිහිල්ලා එක්කෝ ඒකට ලං වෙලා ඒක දිහා හැරිලා බලාගෙන තව තව රස විඳින්න උත්සාහන්ත වෙනවා. තව තව මේකේ අංගපසංග බලන්න උත්සාහන්ත වෙනවා. අනු නිමිති ව්‍යංජන ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ හරහා දැන් හිත තව තව මේක තුළ නිමග්න වෙනවා, මේක රස විඳිනවා, තව තව ඒකෙම දැවටෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ ඇහැ ඉක්මවා ගිහිල්ලා හිත ඇතුලේ සෑහෙන්න කෙලෙස් ප්‍රමාණයක් ජනිත වෙන්න පටන් ගන්නවා. දැන් අපි ඒවා ගැන කල්පනා කරනවා, අතීතයට ගිහිල්ලා කල්පනා කරනවා, අනාගතේ මෙන්න මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා කල්පනා කරනවා, වර්තමානයේ ඒක තුළ සම්පූර්ණයෙන් මුලා වෙලා ගත කරනවා. දැන් හිත ඇතුලේ මේ දැකපු දේ සම්බන්ධයෙන් පුදුමාකාර විප්‍රකාරයක්, දැකපු දේවල් මුල් බැහැ ගැනීමක්, අටුවම් බැහැ ගැනීමක්, අනුසේ වශයෙන් තැම්පත් වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ හිතට කරන හානිය බොහොම බරපතලයි. අපි දැකපු දේ අපේ ඇහි රැඳෙන්නේ නැහැ. හැබැයි හිතේ රැඳිලා තියෙනවා යම් පමණක ප්‍රමාණයක්. අපේ හිතේ වැඩියෙන්ම කෙලස් දනවපු දේ අපේ හිතේ රැඳෙනවා. මොකද නිකම්ම අපේ හිත කිසිසේත්ම කෙලස් දනවීමක් සිද්ධ වුණේ නැත්තම් ඒක නිකම්ම ඇහෙන් ලිස්සලා යනවා, හිතේ රැඳුනෙත් නැහැ. ඒක නිකන් අපිට අමතකත් වෙලා යනවා. නමුත් අපේ හිතේ බරපතල අන්දමින් රාගයක් දනවපු අරමුණක් නම් අපි දැක්කේ, බරපතල අන්දමින් ද්වේෂයක් නැගුණු අවස්ථාවක් නම් අපි භුක්ති විඳේ, ඒ ඔක්කොම ටික අපේ හිත ඇතුලේ බොහොම බරපතල විදිහට තැම්පත් වෙනවා. එතකොට මේ හිතට කරන හානිය අතිශය ප්‍රබලයි. එතකොට අපි කාමයන් භුක්ති විඳිනවා කියලා එහෙන් තමයි රූප බැලුවේ, හැබැයි හිත තමයි දූෂිත වුනේ. ඉතින් මේ අද්දෙමින්ම තමයි කනෙන් අහන සද්ද, අපි හිතමු ගීත සංගීත, මේ ඔක්කොම ගැන කියන්න තියෙන්නේ. ඒ කනේ අපේ කිසිම සද්දයක් රැඳෙන්නේ නැහැ. හැබැයි ඒවා ගිහිල්ලා අපේ හිතේ පුදුමාකාර විදිහට තැම්පත් වීමක්, එමත් නැත්නම් හිත තුල පැලපදියම් වීමක්, හිතේ අනුසේ වශයෙන් ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපි නාසයෙන් විඳින ආග්‍රහණයක්, එහෙමත් නැත්නම් දිවෙන් බලන රසයක්, කයින් ලබන ස්පර්ශයක්, මේවත් ඒ වන්දමින් අපේ හිත ඇතුලේ බොහොම බරපතල අන්දමේ තැම්පත් වීමක්, හිත දූෂිත කිරීමක්, හිත තත්වගත කිරීමක්, හිතේ තියෙන රාග ද්වේෂ මෝහයන් තව තව වර්ධනය කිරීමක්, අනුසේ ධර්මයන් තව තව ශක්තිමත් කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේ අන්දමිනුත් අපිට පුළුවන් මේ උපමාව අර්ථ දක්වන්න. අසිසු නූපමා කාමා කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා සත්ති සුලූපමා කාමා. මේ කාමයන් හරියට අඩයටි හුලකට සමානයි කියලා කියනවා. කියන්නේ ඒතනත් තියෙන්නේ මට හිතන විදිහට ඒ එතන කැපෙන ගතිය, නැත්තම් හානිකර ගතිය, අපි සියුම් ආයුධයක් පරිහරණය කරද්දී ඒකේ අපිටත් හානි වෙන්න පුළුවන් ගතිය, අවිගත්ව අවියෙන් නැසෙන ගතිය තමයි එතනත් පෙන්වුම් කරලා තියෙන්නේ. අන්තිමට පෙන්වනවා සප්පසිරූපමා කාම. මේ කාමයන් හරියට මේ සර්පයෙන්ගේ හිසකට හා සමානයි කියලා. අපි සර්පයෙක් දැකලා ඒ සර්පයාව අල්ලන්න ගියොත් අනිවාර්යෙන් එතකොට ඒ සර්පයා අනිත් පැත්ත හැරලා දෂ්ට කරනවා. සප්පසිරූපමා කාම. එතකොට මේ සර්ප හිසකට හා සමානයි මේ කාමයන් කියලා කීම තුළ අපි මේ කාමයන් අයිති කර ගන්න ගිහිල්ලා, ඒක වැළඳ ගන්න ගිහිල්ලා, ඒක පරිහරණය කරන්න ගිහිල්ලා අපි කතරම් නම් ඒකෙන් වෙහෙසකටපත් වෙනවද? අපි කතරම් නම් ඒකෙන් වසනයකටපත් වෙනවද කියන කාරණාව තමයි මතක කරලා දෙන්නේ. අපි හිතමු අපි සෑහෙන්න සැහැල්ලුවකින් කාලය ගත කරා. ලොකු බරක් හිතේ තිබුණ නැහැ. අපි බණක් භවනා කරගෙන ජීවත් වුණා. සැහැල්ලු ජීවිතයක් ගත කළා. හැබැයි ඉතින් ඔන්න අපේ හිතට මොකක් හරි ආසාවක් ඇවිල්ලා අපිට කෙනෙක් ගැන හිතක් පහළ වෙලා අපි ඉතින් හඹාගෙන යනවා. පස්සෙන් යනවා. ඊට පස්සේ ඉතින් අපි හිතමු ඒ ගැනම අපි හිතනවා. එයා ගැනම දැන් හිතේ සංකල්පනා පහළ වෙනවා. විවිධ සංඥා මතු වෙනවා. කාම සංඥා වලින් ටික ටික හිත පිරෙන්න පටන් ගන්නවා. දැන් නිතරම මතක් වෙන්නේ ඒ දැකපු කෙනාව, නැත්නම් ඒ අහපු කෙනාව, ඒ තමන් ඇසුරු කරන්න බලාපොරොත්තු වෙන කෙනාව තමයි දැන් ඉතින් මතක් වෙන්නේ. දැන් ඊට පස්සේ දැන් හිතට කිසිම නෑ විවේකයක්. අර කලින් තිබිච්ච ශාන්ත ගතිය, කලින් තිබිච්ච විවේක ගතිය, කලින් තිබිච්ච සැහැල්ලු ගතිය, නිශ්චල ගතිය, නිෂ්කලංක ගතිය, පිරිසුදු ගතිය දැන් පලාතකවත් නැහැ. ඒ වෙනුවට දැන් හිත සම්පූර්ණයෙන්ම කාමයෙන්ගෙම ව්‍යාකූලත්වයකට පත් වෙලා, කාම සංඥාවන්ගෙම හිත පිරිලා, සම්පූර්ණයෙන්ම දැන් රාගයෙන් දැවෙන හිතක්, දැන් එයා නැතුව ඉන්න බැරි ගතියක්, කාමාස්වාදයටම නතු වෙච්ච හිතක්, ඒවම කල්පනා වෙන හිතක්, රාගයෙන්ම දැවෙන හිතක්, ඒකම ඉල්ලන හිතක් තමයි දැන් ඔන්න පහළ වෙලා තියෙන්නේ. දැන් මේ කලින් බොහොම සැහැල්ලුවෙන් තිබෙන හිත, එහෙම ප්‍රශ්නයක් නොතිබිච්ච හිත, දැන් මේ මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා සමහර විට අපිට මේ දේවල් හඳුනගන්න පුළුවන් අපේ ජීවිතවල යම් යම් වකවානුවල අපි වැඩිහිටියෝ වගේ කටයුතු කරද්දී කොයිතරම්නම් අපි තරුණ කාලේ මේ වගේ අවස්ථාවන්වලට මුහුණ දීලා ඇද්ද? සමහර විට මේ ඉගෙන කියාගෙන හිටිය දරුවා සමහර විට මේ මොකක් හරි දෙයක පැටලිලා ඒ කරගෙන හිටිය අධ්‍යාපන කටයුත්තත් බාධා කරගෙන ඒකත් අතහැරිලා සම්පූර්ණයෙන්ම වැරදි මාර්ගයකට වතු වෙලා තියෙනවා. සමහර ලාට හොඳට ආගම දහම නැඹුරු වෙලා තිබෙන ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා සම්පූර්ණ කාම භෝගී එලවක් මෙලවක් ගැන කිසි හැඟීමක් නැතුව කටයුතු කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සමහරවිට යම්කිසි අබ්බැහි වලට ගිහිල්ලා මත්පැන් වලට වෙන්න පුළුවන්, මත්ද්‍රව්‍ය වලට වෙන්න පුළුවන්, එබඳු අබ්බැහි වලට ගිහිල්ලා ආස්වාදයන් පස්සේ ගිහිල්ලා මුළු ජීවිතේම විනාශ කර ගන්නවා. ඒක අපිට තේරෙනවා මෙන්න මේ කාමයන් කොහොමද මේ ඒව පරිහරණය කරන්න හදන කෙනාව, ඒව පරිහරණය කරන කෙනාව දෂ්ට කරන්නේ. කොහොමද ඒ තැනත්තා විනාශ කළා දාන්නේ? කොහොමද ඒ තැනත්තාගේ නුවණ නැමැති හිස පොඩි කළා දාන්නේ? ඉතින් එතකටකින් මෙතන මේ කාමයන් කියලා කිව්වහම අපි හිතන නරකයි මේ අදහස් කරන්නේ පුරුෂයෙකුට නම් ස්ත්‍රියක්ගේ, ස්ත්‍රියකට පුරුෂයෙක් කියලා එපමණකට පමණක් මේක සීමා කරන්න බෑ. මේ විවිධ පැතිවලින් ලොකු පරාසයක් ඔස්සේ මේක අපිට හිතා ගන්න පුළුවන්. මේකට වස්තුකාමයන් වෙන්න පුළුවන්, මේකට ක්ලේශකාමයන් වෙන්නත් පුළුවන්. වස්තුකාමයන් කියවහමත් අපි තුමු ලස්සන රූප, ඒ වගේමයි අහන්න කැමති සද්ද, සංගීත, ගීත, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, මේ සියල්ල මේකට පංචකාමයන් වශයෙන් ගැනෙනවා. හැබැයි ඊටත් එහා ගිහිල්ලා අපිට ලැබෙන තනතුරු, අපිට ලැබෙන ගරු නම්බුනාම, අපි ඉගෙන කියාගෙන ලබන උපාධි, එහෙමත් නැත්නම් සමාජයක ලැබෙන තැන, සමහර විට ආධ්‍යාත්මික ජීවිතයෙන් ලබලා ඒ හරහා ගිහිල්ලා අපිට ලැබෙන ලාභ සත්කාර, මේ ඔක්කොම කීර්තිරාවය, මේ සියල්ලම මේ කාමයන් මත මේ කාමයන් හිලා ගන්න පුළුවන්. එතන මේවා ඔස්සේ හඹාගෙන යෑම තමයි මේ ප්‍රකාශ වෙන්නේ. අපි හිතමු භික්ෂුන් වහන්සේ කෙනෙක් මනම් භාවනා කරගෙන ඉඳලා පස්සේ සමහරලාට මේ ලැබෙන ලාභ සත්කාරවලට ලොල් වීම හරහා මේ තිබිච්ච ගුණ ධර්ම කතරම් දුරට පිරෙහෙන්න පුළුවන්ද? මේ බොහොම අහිංසකව ගත කරපු ජීවිතයක්, ප්‍රතිපත්තිගරුකව ගත කරපු ජීවිතයක්. හැබැයි සමහරලාට ප්‍රසිද්ධ වෙන්න ගිහිල්ලා ලාභ සත්කාර ලැබෙන්න ගිහිල්ලා මුදල් හදල් පරිහරණය කරන්න ගිහිල්ලා ස්ථාන කරන්න ගිහිල්ලා අනිත් අයගේ ගෞරවයට පාත්‍ර වෙන්න ගිහිල්ලා ඒ අයගේ වැඳුම් පිදුම් ලබන්න ගිහිල්ලා ඒවා ක්‍රමානුකූලව අපිට පාලනය කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම අර තමන්ගේ තිබිච්ච සීලයක් නැති වෙලා ඊටාම හානිකර නැත්තම් පිරිහුණු තත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ කාමයන් අපිට කරන හානිය අපිව පරිහරණය කරන්න ගියාම හරියට නිකන් සර්පේ අපිට දෂ්ට කරනවා වගේ කාමයන් විසින් අපිව බිමට ඇදලා දාන ගතිය බුදුරජාන් වහන්සේ නොඑක් අවස්ථාවන්වලදී මේ අන්දමින් දේශනා කළා තියෙනවා. දැන් මේ විදිහට මේ භික්ෂුන් වහන්සේලා අරිට ස්වාමීන් වහන්සේට ඒත්තු ගන්නන්න උත්සාහන්ත වෙනවා මේ කාමයන්ගේ තියෙන ආදීනව. හැබැයි ඉතින් ඒත් මේ අරිට ස්වාමීන් වහන්සේට මේක තේරෙන්නේ නැහැ. උන්වහන්සේට අර තමන් දරන මතය අතහරින්න හිතෙන්නේ නැහැ. ඒ තරමට බරපතල විදිහට ඒ තමන් දරන මතයම සත්‍යයි කියලා හිතාගෙන මේ අනිත්‍යය කියන එක බොරුයි කියලා හිතාගෙන ඒ තමන් දරන මතය තුලම හිර වෙලා ඉන්නවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාන් වහන්සේට මතක් කරනවා. ස්වාමීනි, භාගතුන් වහන්සේ මේ අරිට්ඨ කියන ස්වාමීන් වහන්සේ මෙන්න මේ බඳු වැරදි මතයක් දරනවා. අපි ගිහිල්ලා උත්සාහන්ත වුණා ඒ වැරදි මතය දුරු කරන්න. හැබැයි ඉතින් එයා ඒ මතයෙන් බැහැර වෙන්නේ නැහැ. ඔබ වහන්සේ එතු ඒ අරිට්ට ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් යම්සි පීවරක් ගන්න කියලා අනිත් භික්ෂුන් වහන්සේලා සැලකට සිටිනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වෙනත් භික්ෂුන් වහන්සේ කෙනෙකුට ආමන්ත්‍රණය කළා කියනවා අර අරිට්ට ස්වාමීන් වහන්සේට වැඩම කරන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරාට පස්සේ බුදුරජාන් වහන්සේත් අරිට්ට ස්වාමීන් වහන්සේට නොඑක් අන්දමින් මේ කාමයන්ගේ ආදීනව දේශනා කරනවා. මුලින්ම අහනවා ඇත්තද මේ කියන කාරණාව කියලා. එතකොට අරිට්ඨ ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. ඔව් මම මේ බඳු මතයක් දරනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රබල අන්දමින් මේ අරිට්ඨ සාමීන් වහන්සේට දෝෂාරෝපණය කරනවා. මේ උන්වහන්සේ දරන මතය වැරදි කියන එක හේතු ගන්නවා. කොයි අවස්ථාවද මේ හිස් පුරුෂය මම මේ බඳු දහමක් දේශනා කරලා තියෙන්නේ? මේ කාමයන්ගේ ආසාදයන් ගැන ඔබ දරන මතය, ඒ වැරදි මතය ගැන කොයි කාටද මම මෙහෙම කියලා තියෙන්නේ කියලා මේ අරිට්ඨ සාමීන් වහන්සේට එල්ල කළා. බුදුරජාන් වහන්සේ ටිකක් සැරෙම්ම කතා කරනවා. ඒ අරිට්ඨ සාමීන් වහන්සේගේ හිතේ තියෙන ඒ වැරදි මතය දුරු කරන්න බුදුරජාන් වහන්සේ ප්‍රබල අන්දමින් උත්සාහයක් දරනවා. ඉතින් එතකොට දැන් මේ අරිට්ඨ සාමීන් වහන්සේට කර කියා ගන්න දෙයක් නැහැ. එයා නිශ්ශබ්ද වෙනවා. අනිත් භික්ෂුන් වහන්සේලා අතර මේ අරිට්ඨ සාමීන් වහන්සේ තනි වෙනවා. බුදුරජාන් වහන්සේ බලනවා දැන් මේ අරිට්ඨ සාමීන් වහන්සේ දැන් හිස බිමට පාත් කරගෙන ඇකිලිලා කතා කරගන්න බැරිව දැන් ඉන්නවා. ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ කියනවා අරිට්ඨ මම අනිත් භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මේ ඔබ දරන මතයද ඒ අයත් දරන්නේ නැත්නම් ඒ අය සම්පූර්ණ වෙනස් මතයද දරන්නේ කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ඒ උන්වහන්සේලා දරන මතය. ඒ කියන්නේ මේ කාමයන් සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන ඒ ආදීනව පක්ෂය, එහෙමත් නැත්නම් මේ ආධ්‍යාත්මික ජීවිතයකට, බ්‍රහ්මචාරී ජීවිතයකට මේකේ තියෙන හානිය, මේක අන්තරාය කර බව මේ තමන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක ඒ අන්දමින්ම මේ අනිකුත් ස්වාමීන් වහන්සේලා වටහාගෙන තියෙනවද? එහෙම නැත්නම් මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේ වගේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පටලෝගෙන එහෙමද වටහාගෙන තියෙන්නේ? එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා සපයලා පිටුදුරු දෙනවා. ස්වාමීන්නි විටින් බොහෝ අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ මේ කාමයන්ගේ ආදීනව දේශනා කළා තියෙනවා. ඒ වගේමයි ඒ බ්‍රහ්මචාරී ජීවිතයකට ඒකේ තියෙන අන්තරාය කර බව පිළිබඳව දේශනා කළා තියෙනවා. අපි ඒ අනුව තමයි කටයුතු කරන්නේ. ඒ කාරණාව අපි නිවැරදිවම දන්නවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරිට දැන් ඔබ තනි වෙලා මේ අනිකුත් භික්ෂුන් වහන්සේලා මේ මම දේශනා කරපු ධර්ම නිවැරදිව අවබෝධ කරගෙන තියෙනවා. ඔබ පමණක් මේ සම්පූර්ණ වැරදි මතයක් දරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉතාම වටිනා ප්‍රකාශයක් මෙතෙන්දී මතක් කරනවා. සෝවත භික්කවේ අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍රකාම සංඥාය අඤ්ඤත්‍රකාම විතක්කේහි කාමේ පටිසේවිස්සති इति නේතං ඨාණං විජ්ජති. මහණෙනි යම් හෝ කෙනෙක් කියනවා නම් කිසිම රාගසිතක් නැතිව නැත්නම් ක්ලේශ හිතක් නැතිව කිසිම කාම සංඥාවක් හිතේ පහළ කරගන්න නැතිව කිසිම කාම විතර්කයක් කාම සිතෙවිල්ලක් පහළ කරගන්න නැතිව මම මේ කාමයන් පරිහරණය කරනවාය කියලා අමස කෙනෙක් කියනවා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ අපි කාම සේවනයේ යෙදෙනවා නම් ඒ යෙදෙන්න අනිවාර්යයෙන්ම අපේ හිත තුළ කාමයන් හා සම්බන්ධ සිතුවිලි පහළ වෙලා තියෙන්න ඕනේ. කාමයන් හා සම්බන්ධ සංඥා පහළ වෙලා තියෙන්න ඕනේ. කාමයන් හා සම්බන්ධ තණ්හාවක්, කාම තණ්හාවක්, කාම ආසාවක් අපේ හිතේ ඇතිලා තියෙන්න ඕනේ. එහෙමනම් පමණයි අපි කාම සේවනයේකට ඉදිරිපත් වෙන්නේ. මෙන්න මේ කාරණාව එකාතකින් ඉතාම වටනවා. මොකද ඇතැම් විට ඇතැම් අය නිදහසර කාරණා ඉදිරිපත් කරනවා තමන්ගේ හිත පිරිසුදුයි, හැබැයි ඉතින් කාම සේවනයේ යෙදෙනවා කියලා. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම සේවනයේ යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම හිතේ රාගයක් ක්‍රියාත්මක වෙනවා. අනිවාර්යයෙන්ම හිතේ යම්කිසි කාම සංඥාවක් ක්‍රියාත්මක වෙනවා. කාම සංඥාවකින් හිත පැටලිලා තියෙනවා. කාම සංඥාවකින් හිත ආකීර්ණ වෙලා තියෙනවා. කාම විතර්කයකින්, ඒ කියන්නේ කාමයන් හා සම්බන්ධ සංකල්පනාවලින් හිත ව්‍යාකූල වෙලා, හිත බර වෙලා, හිත හිර වෙලා, වර්ණ ගැන්විලා, තත්ත්වගත වෙලා තියෙනවා. එහෙමනම් පමණයි එයා කාම සේවනයක් කරන්නේ. ඒ අනුව අපිට තේරෙනවා මේ කාම සේවනය අපි කයින් කරනවා වෙන්න පුළුවන්. හැබැයි හිත අපවිත්‍රයි. හිත තුල කාම සංඥා ක්‍රියාත්මක වෙනවා නම්, කාම විසිතුවිලි පහළ වෙනවා නම්, ඒ සිතුවිලි අල්ලගෙන අපි තව තව කාම විතර්ක පවත්වනවා නම්, එන්න එතකොට තමයි කෙනෙක් කාමයන් කයිනුත් භුක්ති විඳින්න, සන්තර්පණය කරන්න, ඉඳුරන් පිනවන්න ඉදිරිපත් වෙන්නේ. එහෙම නැතු ඒවා හිත පිරිසුදු වෙලා තියෙන මට්ටමකදී කාමයන් සන්තර්පණය කරන්න, ඉඳුරන් පිනවන්න කෙනෙක් ඉදිරිපත් නොවන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අද අපි මෙතනින් සමාප්ත කරනවා. අද අපි උත්සාහත් උනේ මේ අලගද්දූපම සූත්‍රයේ මුල් කොටස සම්බන්ධයෙන් යම් පමණක කරුණු ටිකක් ඉදිරිපත් කරන්න. අපිත් උත්සාහත් වෙමු මේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා උදෙසා බ්‍රහ්මචාරී ජීවිතයක් උදෙසා බුදුරජාන් වහන්සේ දේශනා කරන දේශනයක්. හැබැයි සංසාරයේ බය දක්නා සුළු වූ පිරිසක් වශයෙන් අපි ගිහි ජීවිතයක් ගත කළත් පැවිදි ජීවිතයක් ගත කළත් මේකෙන් අපිට ගන්න තියෙන ගුරුහරුකම් අපිට ගන්න තියෙන මඟ පෙන්වීම් අපේ ජීවිතයට එකතු කරගන්න තියෙන මඟ පෙන්වීම් මේ තුලින් මේ සූත්‍ර දේශනාව තුලින් තේරුම් ගන්න වටහා ගන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද ධර්ම දේශනාව අනුසාරයෙන් හෝ එහෙමත් නැත්නම් මේ පිටුම්ගේ කරගෙන යන භවනාව සම්බන්ධයෙන් යම්සි ගැටලුවක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.
දිනුෂා, ඔබගේ පැලේ ඉදිරිපත් කරන අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න ඇහෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා. ඔව්
කමඨහන් සුද්ධ කිරීමකට කතා කරන්නේ
සම්මා. ඔව් කියන්න ඇහෙනවා.
දැන් පරයන්ක භාවනාවේ සාමාන්‍යයෙන් පටන් ගන්නේ ආනාපාන සතියෙන්. ආනාපාන ඉක්මනින්ම සිහුම් වෙලා යනවා. එතකොට කය සංවේදනා දැනෙනවා. එතකොට ඒක හැමතරම මුළු කයම පැතිරුණු නලියන සංවේදනා වගේ දැනෙනවා. එහෙම ටික වෙලාවක් ඒක බලාගෙන ඉන්නකොට දැන් ඉස්සර ගොඩක් වෙලා බැලුවා. දැන් මේක හරි කරදරයක් වගේ බල දෙක කියලා හිතලා නිකම්ම ඒක අපේරෙන ගතියක් තියෙනවා හිත විසින්ම. ඊට පස්සේ හිත අල්ලගෙන ඉන්න මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැනෙනවා මොකුත් නොදැන ඉන්න ගතියක් නෙමෙයි. නිකම් ස්පේස් එක වගේ නිකම් හાર્ට්පස් පැතිරුණ අවධානයක් තියෙනවා. ඒක සිතිවිලි එන යන හැටි බලන් ඉන්නවා. දැන් ඕක තමයි කරන්නේ. දැන් සම්මාසර දැන් මනට කියනවානේ දැන් ඕ අර ආනාපාන සතියෙන් හරි කායानुපස්සනාවෙන් හරි ලොකු සම්මාදියක් ලැබිලා ඊට පස්සේ තමයි අර සිත ගැන බලන්නේ කියලා. නමුත් මට දැන් ওই ස්ටෙප්ස් ටික වුණාට මේ අර ලොකු සමාධියක හැම ඉන්න ගතියක් දැනෙන්නේ නැහැ.
ඔව්.
එතකොට මම හිතනවා දැන්
සමාධියක් ලැබෙනකන් ඉඳලාම යන්න ඕනේ නැත්නම්. නෑ නෑ, මෙතනදී සමාධියක් නෙමෙයි, නෑ සමාධියක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අපි මහා ගැඹුරු සමාධියකට ගිහිල්ලා සමහර විට විපස්සනා කරන්න ගියාම අපිට විපස්සනාව පහසුවෙන් කරගන්න තරම් අරමුණක් සමාහයට පහළ වෙන්නෙත් නෑ. හිතත් නිකන් අර ෆ්‍රිජ් එකක දැම්ම වගේ තියෙනවා. කයත් සම්පූර්ණයෙන්ම නොදැනී ගිහිල්ලා එතකොට ඒ වමනා කරන විදිහේ පහසුවෙන් කරන්න විපස්සනාවක් අවස්ථාවක් නෑ. නමුත් ඒ වෙනුවට නිකන් ඕමනා ප්‍රමාණයට පමණක් හිතේ සතිමත් විශේෂයෙන්ම සමාධිය තියෙනවනම් එතකොට වැඩේ පහසුයි. මොකද ප්‍රබල අන්දමක ගැඹුරු සමාධියක් එහෙම වඩන්න ගියොත් එහෙම අර හිතට එන සිතුවිලි එකක්වත් එන එකක් නැහැ, කයත් නොදැනී යනවා. එතකොට විපස්සනාවට අමුද්‍රව්‍ය නැති වෙනවා. නමුත් සමාධිය අවශ්‍ය වෙන්නේ හොඳට, කියන්නේ හිතට එන සිතුවිලි එකක් එකක් ගානේ වෙන් වෙන් වශයෙන් දැක ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම් ඒක හොඳටම ප්‍රමාණවත්. එතකොට අන්න අපිට පුළුවන් මේ පියවරක් පස්සට අරගෙන මේ එන සිතුවිල්ලක් සිතුවිල්ලක් ගානේ බලා ගන්න. එයා කොහොමද පටන් ගන්නෙ, කොහොමද එයා නිකන් අපි හිතමු මුලා කරන්න හදන්නේ, නැත්නම් එයාගේ ස්වභාවය මොන වගේද? අපි ඒකට මුලා නොවීම නිසා මෙයා කොච්චර ඉක්මනට අපිව අපේ හිත අතහැරලා යනවද? ඉතින් මෙන්න මේ අන්දමින් අපිට ඒ හිතුවිලි දිහා බලන්න පුළුවන් නම් ඒ එපමණක සමාධිය ප්‍රමාණවත්.
එහෙමයි සමිසද? එහෙම දැන් ගොඩක් වෙලාවට සිතිවිලි එහෙම එන සිතිවිලි අමතක වෙලා ප්‍රපංච වෙනවා. ඒක නිතර වෙනවා. එතකොට
ඒක කියන්නේ නම් තාම මදි.
සිතිවිලි බලන තැනම ඉඳගෙන නවත්ත ගන්න ඕනේද? එහෙම
නැහැ. ඔව්, ඒ කියන්නේ තාමත් එන සිතිවිලි අපිට නෝ එන සිතුවිලි තාමත් අපිටත් නොදැනුවත්ව ප්‍රපංච වෙනවා නම් ඒ කියන්නේ තාම ඉතින් සතිය සම්පජඤ්ඤේ මදි කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. අපි ඒ වෙනුවට තව ටිකක් කායanusasanාවේ ඉඳලා ඒ කියන්නේ අපිට පුළුවන් මේ විදිහට කරන්න ඕන නම් ඒ කියන්නේ මුලින් පටන් ගන්නවා කායanusasanාවෙන්. ඒකෙන් යම් පමණක දුරක් ගිහිල්ලා ඊට පස්සේ සැහැල්ලුවෙන් හිත දිහා බලන්න ගන්නවා. මොකද එතකොට ඒ උමනාත් පරිදි උපනා පමණකට සතිය සම්පජඤ්ඤේ දිනුලා තියෙන්න පුළුවන්. දැන් අර මුලා නොවි හිත දිහා බලන්න පුළුවන් වේවි. එතෙන්ට එන එක සුදුසුයි. ඔව් මොකද ඒ කියන්නේ ප්‍රපංච වෙන මට්ටම තියෙනවා කියන්නේ තාමත් අපිට ඒ සිතුවිලි වලින් බැහැර වෙලා ඒකට මුලා නොවි ඒක දිහා බලන්න තරම් තාම ශක්තිය මදි කියන එක. එතනින් අදහස් වෙන්නේ නැහැ ඒ කියන්නේ මේ එතනින් අදහස් වෙන්නේ නැහැ හැම තිස්සෙම මේ දේම කළ යුතුයි කියලා ටික ටික අපි මේක ප්‍රගුණ කරනකොට ඒ ප්‍රපංචයේ දුර අඩු වේවි. අපි නොදැනුවත් ප්‍රපංච වෙනවා. හැබැයි ප්‍රපංචය වෙන බව ඉක්මනටම දැනගන්න පුළුවන් වෙයි. හරි. ඔව්. කරගෙන යන්න මේ. ඕක හරියාවි. ඒක හොඳයි. දැන් දැන් අර කලින් කියපු දේ කරන්න පුළුවන් නම් ඒක වටිනවා. මොකද දැන් අපි කයට යන්නේ තාම يعني හිත විවේකයෙන් කිසිවක් ඇසුරු නොකර පවත්ව ගන්න බැරි කම නිසා තමයි ආයිත් කයට යන්නේ. මොකද කයට දැම්මනම් හානි අඩුයි. අර හිතට ඔහේ ඉබාගාතේ යන්න දීලා ප්‍රපංච කරන්න දීලා හිටියොත් ඉතින් හානි වැඩි. ඒ නිසා අපි කරන්නේ කයට දාන එක. හැබැයි අපිට තේරෙනවා නම් දැන් මේ හිත තේරුමක් නැති දෙයක් හිතන්නේ ප්‍රපංචයක් හිතන්නේ අපිට මේක නවත්ත ගන්න පුළුවන් නම් නැවැත්තුවා. හැබැයි දැන් කයටත් නොදා හිත විවේකයෙන් නිදහසේ කොහෙවත් හිත පිහිටවන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳම தত্ত্বය. ඒක ටික ටික පුරුදු කරන්න. මොකද එතෙන්ට තමයි ගන්න තියෙන්නේ මේ කය කියන්නේ හරියට නිකන් අපි අර අලුතෙන් ඇවිදින්න පටන් ගත්තාම අල්ලගෙන යන බාර් එකක් වගේ. ඒක නැතුව ඉතින් අපිට ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ කාලයක් යනකොට. ඊට පස්සේ ඉතින් ආයි කයට දාන්න අවශ්‍ය නැහැ. නැත්තම් හැරමිටිය ගන්න අවශ්‍ය නැහැ. දැන් ඔන්න පයින් ඇවිදින්න පුළුවන්. තනියෙන් ඇවිදින්න පුළුවන් තත්ත්වෙටපත් වෙනවා. ඒ වගේ තමයි අර හිත කොහෙවත් රඳවන්න නැතුව ඉන්න තරම් අපි ගාව ශක්තිය නැත්තම් ඉතින් කයට දාලා කායanusasanාවක හැඳී සිටිලා ඒකෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ටික ටික හැකියාව දියුණු වෙන්න දියුණු වෙන්න කයටත් හිත නොදා නිදහස් හිතක් පවත්වන්න අර කිව්ව වගේ පැතිරිච්ච හිතක් පවත්වන්න කොහෙවත් නොපිහිටි හිතක් පවත්වන්න උත්සාහන්ත වෙන්නයි
තියෙන්නේ.
හරි. හොඳයි. එච්චරයි.
ඔව්. එහෙමයි. ඒ කියන්නේ වාටේ පිටේ දේවල් හැමදේම දැනෙනවා.
ඔව්. හරි. 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 ඔව් ඒක හරි. ඒ කියන්නේ අපිට රූපත් පේනවා, සද්දත් ඇහෙනවා, ඔක්සියල්ල දැනෙනවා. හැබැයි ඒ එකකටවත් හිත රිංගගෙන නැහැ. ඒ එකක්වත් හිත පැටලිලා නැහැ. නේද? දැන් ඒ එකක්වත් සම්බන්ධයෙන් සංඥා හිත ඇතුලේ හොල්මන් කරන්නේ නැහැ. හිත තුල නිරූපණයක් නැහැ කිසිම සංඥාවක්. හිතේ පැහැදිලි බව රැකිලා තියෙනවා. හරි.
අතරින් පතර එහෙම අවස්ථා එනවා
ටිකක්. ඒක හොඳයි. ඒ ඒ අන්න ඒ අවස්ථාව තමයි තව තව ප්‍රගුණ කරන්න තියෙන්නේ. එතන තමයි පිරිසුදු හිතක් තියෙන්නේ. සංඥා වලින් ව්‍යාකූල නොවෙච්ච හිතක්. සංඥා වලින් වර්ණ ගැන්වෙච්ච නැති හිතක්. තත්ත්වගත වෙච්ච නැති හිතක්. පිරිසුදු හිතක්. සැහැල්ලු හිතක්. සංස්කරණ අඩු හිතක්. තමයි එතන තියෙන්නේ. ඒක තමයි වර්ධනය කරන්න තියෙන්නේ. හොඳයි හොඳයි. හොඳයි. හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටළුව ආනන්ද පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්.
අක්ෂරජ ස්වාමීන් වහන්සේ.
ඔව්.
වාචික දේශනේ සඳහන් වුණ මේ ස්ත්‍රියක් අතින් ඇල්ලුවොත් බ්‍රහ්මචාරී ජීවිතයට හානියක් වෙනවායි කියලා. සමහර වෙලාවට මේ ඉතරම මේ පිරිත්තුල් ලෑම් බලනකොට පිරිත්තුල් පිරිමි කෙනෙකුට දෙනවා ස්ත්‍රීන්ගේ අතට වඳින්නේ කියලා දැන්නම් කෙලින්ම ආමුදුර වඳිනවා. ඉතින් මෙතනදී මේ අපිදී මේ අත දෙන කෙනාටයි වඳින භික්ෂුන් වහන්සේට ඒ අතර
එතන එතන බලපවත්වන හිත අන්න හරි. ඔව්, එතන අන්නේ හිත බලපවත්වන මේ ඒ කියන්නේ නිකං අත ගෑවීම ඇල්ලීම කියන එකට වඩා එතෙන්දි වැදගත් වෙන්නේ රාග සිතින් ඇල්වීම. ඕතින්නෝ විපරිණතේන චිත්තේන කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ රාගයෙන් මැඩ පැවැත්විලා රාග රත්ත වෙලා දැන් ඊට පස්සේ ඔන්න අතෙන් අල්ලනවා. ඒක තමයි ඔතෙන් සඳහන් වෙන්නේ. එහෙම නැතුව ඉතින් අවස්ථාව නෙමෙයි මේ කියන්නේ. ඔව්.
ඒ කියන්නේ මේ චේතනාව තමයි බලපාන.
චේතනාව බලපානවා. ඔව්. හොඳයි හොඳයි. හොඳයි, එහෙමනම් අද වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්තම් අද මේ අන්තර්ජාල ප්‍රශ්නයකුත් පොඩ්ඩක් තියෙන නිසා එහෙනම් මම කල්පනා කරනවා අද දේශනාව මෙතනින් සමාප්ත කරන්න. අද දවසේත් එහෙමනම් අපි එකතු වෙලා බුදුරජාන් වහන්සේගේ දේශනාවක් මුල් සත්‍යදේශ දේශනාව මුල් කරගෙන ධර්ම දේශනාවකට අහුම්කන් දුන්නා. කෙටියෙන් හෝ ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ බුතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.